You're with SBS Radio.
සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලන තොරතුරු පිළිබඳව අපි කතාබහ කරන්නට සූදානම් අදත් ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් ජුඩතියවල. මනෝජ්, අයිබෝන්.
අයිබෝන් සංගේ.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවල ගෙවි යන දින කිහිපය තුළ වැඩි වශයෙන්ම කතාබහට ලක්වන කාරණය නැවත පාතාලය හිස එසවීම කියන මාතෘකාව. විශේෂයෙන්ම මාතරදී පොලිසිය සහ පාතාලය අතර සිදු වූ ගැටුමෙන් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පවා පත් වුණා. අපි දැනගන්නට කැමතියි මනෝජ්, මේ කාරණය දේශපාලන වේදිකාව තුළ කතාබහට ලක්වන ආකාරයත් මෙය ශ්‍රී ලාංකික ජන සමාජයට කොයිතරම් දුරට තදින් බලපා ඇති කාරණයක්ද කියන තොරතුරුත් අපි ඔබගෙන් පළමුවෙන්ම දැනගන්නට කැමතියි.
පසුගිය මාස කිහිපේ ගත්තත් පාතාල ක්‍රියාකාරකම් රැසක් වාර්තා වුණා. ඔබට මතකයි විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කළා. ඒත් එක්කම ගාල්ලම්බලංගොඩ ප්‍රදේශයේදී තවත් දකුණු පළාත් ක්‍රිකට් සංගමයට සම්බන්ධ පුද්ගලයෙකු හැලවගේ ප්‍රේමසිරි ඝාතනය වුණා. ඒ ඇතුළුව විවිධ ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් රාශියක් සිද්ධ වුණා. මේ ඊයේ දවසේ රාත්‍රියේ දෙමටගොඩ ප්‍රදේශයේ ආශ්‍රිතව යම් වෙඩි තැබීමක් සිදු වුණා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මෙවැනි සිදුවීම් මාලාවක තවත් එක් සිදුවීමක් තමයි මාතරද සිද්ධ වුණේ. ආයුධ සන්නද්ධ කල්ලියක් මංකොල්ල කන්න, ස්වර්ණාභරණ අලවිසලක් මංකොල්ල කන්න අවස්ථාවක තමයි මේ ගැටුම ඇති වුණේ. ඒ අනුව පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ සවස් වරුවේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිද්ධ වුණා. ඒ අතර අපි දකිනවා අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක් ඔහු ආයුධ පෙන්වන්න යාමේදී පොලිසියට ඔහු අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වුණා. ඒ අනුව පොලිසිය එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මිය ගියා කියන ප්‍රවෘත්ති අපිට වාර්තා වන්නේ. ඔහු කංකානම්ලාගේ චාමර ඉන්ද්‍රජිත් කියන පුද්ගලයෙක් කියලා තමයි හඳුන්වුවේ. ඔහු සංගවල තිබුණු බෑග් එකක් පෙන්වන්න ගිහිල්ලා තියෙනවා. ඒ බෑග් එක ඇතුළට පරීක්ෂා කරද්දී ඔහුම අත්බෝම්බයක් අරගෙන ආයෙමත් දමා ගන්න ගිය වෙලාවේ තමයි මේ පොලිසිය වෙඩි ප්‍රහාරය එල්ල කරා කියලා වාර්තා වුණේ. ඉතින් මේකත් යම් යම් ආකාරයකින් කතාබහට ලක් වෙනවා. අපි දැක්කා මංගල සමරවීර අමාත්‍යවරයා ඊයේ දිනේ ට්විටර් සටහනක් දීලා තියෙනවා. මේක යහපාලනේ මිසක් යමපාලනේ නෙවෙයි. එහෙම ඔහු සඳහන් කරන්න හේතුව පොලිස් වෙඩි පහරින් මේ සැකකරුවෙක් මිය යාම. පසුගිය ආණ්ඩුව කාලෙත් එවැනි චෝදනා සිද්ධ වුණා. මේ ආණ්ඩුව කාලෙත් එහෙම වෙන්න බෑ වැනි අදහසක් තමයි ඔහු ඉදිරිපත් කළේ. නීති හා සාමය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා වන නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා මේක සත්‍ය සිද්ධියක් කියලා තමන් විශ්වාස කරනවා. එහෙම කාරණයක් නෙවෙයි නම් මේ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා නම් සොයා බලන්නත් සූදානම් කියලා ඔහු වාර්තා කළා. තවත් සැකකරුවන් 3 දෙනෙක් ලබන මාස 2 වෙනිදා වෙනකන් රක්ෂිත බන්ධනාගාරගත කළා. එතන කොස්කුඩ තාරක කියන සැකකරුත් ඉන්නවා. ඔහුත් යම් අපරාධ රාශියකට සම්බන්ධ සැකකරුවෙක් කියලා තමයි හඳුනගෙන තියෙන්නේ. ඉතින් මේ අතරින් කෙනෙක් තමයි වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණේ. මේ පිළිබඳව කතාබහ තවමත් තියෙනවා. රජයේ පාර්ශවයෙනුත් යම් චෝදනාත්මක ස්වරයෙන් කතා කරනවා කොහොමද මෙවැනි සිරභාරයට පත්වන පුද්ගලයන්ගේ ජීවිත නැති වෙන්නේ කියන කාරණය පිළිබඳව. පොලිස් කොමිසමේ සභාපතිවරයාත් ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. අත්අඩංගුවට පත්වන එමන් නැත්නම් සිරභාරයට පත්වන සැකකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව තවදුරටත් නීති සකස් කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳ ඔහුත් අදහස් දක්වලා තියෙනවා. ඉතින් මේ සියල්ල අතරේ තවමත් දැඩි ලෙස ආන්දෝලනයට ලක්වන කතාබහට ලක්වන සිදුවීමක් හැටියට මේ සිද්ධිය අපිට හඳුන්වන්න පුළුවන්.
ඔව් මනෝජ්, තවත් මතභේදාත්මක කාරණයක් තමයි ගෙවි යන දින කිහිපයේදී වාර්තාවන LTTE යයි සැකකෙරෙන පීඩන බෝම්බයක් සහ ආයුධ තොගයක් ඔඩු සුඩාන්හිදී හමු වූ බවට තොරතුරු මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ පිටුපස ඇති තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරුව ඊයේ දවසේදී අත්අඩංගුවට ගන්නවා මාන්කුලම් ප්‍රදේශයේදී. ඔඩු සුඩාන්වලදී තමයි මේ යුදෝපකරණ තොගය සොයාගත්තේ. ඔහු පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී ඔහු හිටපු LTTE සමාජිකයෙක් බව සඳහන් වෙනවා. ඒත් එක්කම මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට කලිනුත් තවත් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත්ත ප්‍රධාන සැකකරුව තමයි ඊයේ අත්අඩංගුවට අරගත්තේ. කිලෝ 15ක් බර ක්ලේමෝ බෝම්බයක්, යුදෝපකරණ තොගයක් උට්ටු සුඩාන් පෙරාරු මාර්ගයේ ත්‍රීවිල් එකකින් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබුණා. ත්‍රීරෝද රථයේ තිබිලා ටී 56 උණ්ඩ 21ක් දුරස්ථ පාලක 6ක් ඇතුළු ද්‍රව්‍ය තොගයක් සොයාගත්තා. ඒත් එක්ක මිලිටරි නිලැඳුම් කට්ටල දෙකක් එහි තිබුණා. ඒ වගේම දැන් වාර්තා වෙනවා මේ සිද්ධියට සම්බන්ධ තවත් 10 දෙනෙක් ගැන බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වෙලා තියෙනවා කියලා. ඔවුන් විවිධ ප්‍රදේශවල මේ වෙනුවට සැඟව සිටිනවා කියලා ආරංචි වෙලා තියෙනවා. යුද හමුදා බුද්ධි අංශත් විමර්ශන ඒකකයත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කරලා තියෙනවා. මොහු කලින් LTT සංවිධානයට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් හැටියට තමයි දැනට හඳුනගෙන තියෙන්නේ සංජය.
මනෝජ්, ඒ වගේම මේ පසුගිය සතියේ වාර්තා වූ කාරණයක් තමයි මේ යුද්ධෙන් මියගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට යම්කිසි ආකාරයක කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වූ බවට තොරතුරු වාර්තා වුණා. දේශපාලන වේදිකාව තුළ විවිධ මත පළ වුණා. මේට විරෝධය පළ කරමින් විපක්ෂයේ පිරිසක් අදහස් දක්වන ආකාරය අපි දැක්කා. දැනගන්නට කැමති මනෝජ් මේ පිළිබඳව තොරතුරු.
ඔව්, විෂය භාර අමාත්‍යවරයා වෙන ස්වාමිනාදන් අමාත්‍යවරයා තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් මේ තුන්වන වතාවටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අනුව ජනාධිපතිතුමත් මැදිහත් වෙලා මේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේදී සම්මත නොවුණා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ අනුව කරුණු අනාවරණය කරපු විදිහට පිළිගත් රජයේ හමුදාවකට එරෙහිව සටන් කරපු ත්‍රස්තවාදී සංවිධානයක සමාජිකයන් වුණත් ඔවුන්ට වන්දි ලබා දීමේ සූදානමක් තිබෙනවා කියලා තමයි මේ හරහා වාර්තා වුණේ. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි කැබිනට් අමාත්‍යවරුන් අතරත් යම් මත බෙහෙද ඇති වෙලා මේ සම්බන්ධයෙන් සම්මත වීමක් සිද්ධ නොවුණා කියන කාරණේ වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වන්දි ලේකම් කාර්යාලයේ මැදිහත් වීම හරහා යම් වන්දි ගෙවීමක් කරනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න තිබුණාය කියන අදහසක් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණාය කියලා වාර්තා වෙනවා. කොමුණක් මේ කැබිනට් මණ්ඩලයේ සම්මත වෙල නැහැ. තුන්වන වතාවටත් එය ප්‍රතික්ෂේප වුණාය කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මෙහි මතු කර දක්වන කාරණේ අර මම කලනුත් කිව්වා වගේ මැරිච් LTT සමාජිකයන්ටත් රජයේ විසින් වන්දි ලබා දෙන්නද මේ සූදානම් වෙන්නේ කියන කාරණේ තමයි විශේෂයෙන් මතු කරලා දැක්වුවේ.
ඒ වගේම මනෝජ්, ගෙවි යන සතියේදී දැඩි ලෙස කතා බහට ලක්වුණු කාරණයක් තමයි අස්ගිරි අනුනායක හිමියන් විසින් සිදු කරන ලද මතභේදාත්මක ප්‍රකාශය. විශේෂයෙන්ම මීළඟ ජනාධිපති ලෙස, එහෙමත් නැත්නම් මීළඟ රටේ පාලකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් වී හරි රට පාලනය කරන්න යයි උන්වහන්සේ ප්‍රකාශ කළ බවට විවිධ මත විවිධ අදහස් පළ වුණා. විශේෂයෙන්ම අපි පළමුවෙන්ම අස්ගිරි අනුනායක හිමියන් පසුගියදා සිදු කළ මේ ප්‍රකාශයට අවධානය යොමු කරමින් අනතුරුව මේ පිළිබඳව කතා බහ කරමු.
ඊළඟට ඉදිරියේපත් කරන්නට තිබෙන්නේ හත්වෙනි ජනාධිපති. ථූපරාව වැටෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෝඩත්වයේ අතරට වැටුණා අපි දැක්කා. ආපහු මහා සංඝරත්නයේ වශයෙන් අපට දැන් දැනෙනවා නැවත අනාගතයට රටට දැහැමි පාලකයෙක්ගේ අවශ්‍යතාවය. ඔබතුමා හිට්ලර්ටත් හඳුන්වලා තිබුණා. ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් කියලායි මේ රට කඩන්නට කියන එක තමයි මහා සංගරත්නයේ අවසාන වශයෙන් මතක් කරන්නේ. ඔබතුමා මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේක කඩන්න කියලා නැවතත් මතක් කරනවා.
ඒ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඩරුවේ උපාලිය ස්වාමින් වහන්සේ, වගේම මේ අස්ගිරි අනුනායක හිමියන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්ව පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඒ වගේම පූජ්‍ය ඉත්තයකන්දේ සද්ධාතිස්ස හිමි රාවණා බලය සංවිධානයේ මහලේකම්, අපි මේ අදහස් වලට දැන් අවධානය යොමු කරමු.
සාමයෙන් රැස් වෙන්න, සාමයෙන් සාකච්ඡා කරන, සාමයෙන් විසුරහින් යනවනම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනියන්න පුළුවන්. අපිට බුදුරජාණන් වහන්සේ කිසි විටක හිට්ලර් කෙනෙක් වෙන්න කියලා කිව්වේ නැහැ. ඒක අමාරුයි. 19 සතවර්ෂයේ බුදුදහම ගැන විශේෂ උනන්දුවක් දැක්ක ජර්මන් ජාතිකය. ඒ දැනුම ලංකාව විතර නෙමෙයි, ජර්මනියෙත් බුදුදහම තියෙන ඒ සමිති සමාගම් ගෙනිච්චා. හිට්ලර් ඇවිල්ලා ඒ සමිති සමාගම් විසුරුවා ඇරලා ඒ ආගම්වල ඉන්නවනම් බුදුදහම කරනවනම් සමහර අය ගිහින් එයාට තියෙන වෙනම හිරකූඩුවල දාලා ඊට පස්සේ ඒ අය ගැන කිසිම තොරතුරක් නැහැ. ඉතින් මන් දන්නේ අපි කොහොමද හිට්ලර් උයි බුදුදහමයි එකට එකතු කරගෙන යන්නේ කියලා. මට නම් ඒක තේරෙන්නේ නැහැ.
අස්ගිරියේ අනුනායක හාමුදුරුව කියපු ප්‍රකාශයක් අල්ලගෙන මේ දවස්වලට ගැරඬින්ට භූමිතෙල් ගැහුවාගේ ඇවිස්සලා නේද බලන්න. වෙනරුවේ නායක හාමුදුරුව කිව්වේ පීඩනේ කිව්වෙ උන්වහන්සේ මේ රට වනසනකොට, ගෑලි වලට කඩනකොට, කනකොට, විනාශ කරනකොට උන්වහන්සේ කිව්වා හරියට හිට්ලර් කෙනෙක් හරි කමන්නේ ඇවිල්ලා මරන්න කියලා නෙමෙයි කිව්වේ, හදන්න ඕන කියලා කිව්වේ. ඒකට උන්වහන්සේට පහර ගහනවා. ඊය මන් දැක්ක රටේ නායකයෙක් කියනවා කිව්ල කොයිද? එහෙම කියනවා.
සංජය ඒකාධිපති හෝ මිලිටරි පාලකයෙක් හෝ ඇවිල්ලා වත්මන් ආණ්ඩුව වෙනස් කළ යුතුයි කියන ප්‍රකාශය තමයි දැන් දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ. මම දැක්ක ඊයේ දවසෙත් විශේෂයෙන් මහා සංඝරත්නය සම්බන්ධයෙන් වෙන උත්සවයකදී හිටපු ජනාධිපතිතුමා සඳහන් කරනවා මෙය කියන්නේ ප්‍රධාන කාරණයක් සේ අරගෙන කතා කිරීම එතරම් සුදුසු නෑ කියලා. අර ඔබ සඳහන් කරා වගේ වෙන්ඩරෝයි උපාලි නායක ස්වාමින් වහන්සේ ඊයේ දවසේම මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරලා තිබුණා මේ පිළිබඳව තමන් බෞද්ධ භික්ෂුවකට නොගැලපෙන ප්‍රකාශයක් කරා කියලා රටේ ප්‍රධාන දේශපාලන නායකින් මත ඉදිරිපත් කිරීම පිළිබඳ තමන් වහන්සේ කනගාටුවට පත් වෙනවා කියලා මේ නිවේදනයේ සඳහන් කරනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් පැවැත්වෙච්චි දානමය පින්කමකදී කරපු ධර්මදේශනයකට ඇතුළත් වෙච්චි හිට්ලර් මිලිටරි යන වචන පමණක් අරගෙන දේශනයේ සමස්ත අර්ථය දැක්වීම විකෘති කරලා තියෙනවා. තමන්ගේ දේශනයේ එක් වචනයක් පමණක් අරගෙන සිද්ධ කරන මේ ප්‍රකාශ අන්දේක් ඇතාගේ වලිගේ අත ගාලා ඇතෑ කොස්සක් වගේ කියලා කිව්වා කියන කාරණයට සමානයි කියලා තමයි උන්වහන්සේ මේ නිවේදනයෙන් සඳහන් කරන්නේ. ඇතැම් අය හිටපු ආරක්ෂක ලේකම්වරයා හිට්ලර් කෙනෙක් ලෙස හඳුන්වලා තියෙනවා. ඒ වුණත් රට සංවර්ධනය කරලා දෙන්න කියලා තමන් එහිදී මතක් කරා කියලා තමයි අස්ගිරි අනුනායක ස්වාමින් වහන්සේ නිවේදනයෙන් පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් ඒකට හේතුව අපි කවුරුත් දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඒකබද්ධ විපක්ෂයේ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගනී කියන ප්‍රකාශත් එක්ක තමයි උන්වහන්සේ මේ ඉල්ලීම සිද්ධ කරන්නේ. කොහොමනත් මේ ප්‍රකාශයේ වචනාර්ථ විතරක් අරගෙන තමන්ගේ දේශපාලන මත ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවා. නමුත් රටක් පාලනයේදී ඍජු ප්‍රතිපත්ති තියෙන්න ඕන බව තමන්ින් ප්‍රකාශ කළා මිසක් හිට්ලර් වගේ මිනිසුන් ඝාතනය කරලා ම්ලේච්ඡ පාලනයක් සිදු කරන්න ඕන කියන අදහසක් ඒ ඇතුලේ තිබුණේ නැහැ කියලා උන්වහන්සේම නිවේදනයක් නිකුත් කරලා සඳහන් කරලා තිනවා. තමන්ට අවශ්‍ය වෙලා තින්නේ පක්ෂ බෙහෙදයක් නෙමෙයි දේශපාලකයන් නිසිමකට යවන එක කියලා උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනවා. තම දේශපාලන මත කරපින්නාගත් ධර්මයේ අධර්මයේ ලෙස දක්වලා මාධ්‍ය නිදහස වැරදි ලෙස භාවිත කරමින් අන්තර්ජාල කැලෑපත්‍ර ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රචාරය කරමින් සිද්ධ කරන අසත්‍ය ප්‍රකාශ සංවේගයෙන් යුතුව හෙලා දකින්නවා කියලා උන්වහන්සේ සඳහන් කරලා තිනවා. විශේෂයෙන්ම රටේ ජනමාධ්‍ය අමාත්‍යවරයා පවා සත්‍ය තේරුම් ගන්නේ නැතිව මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම කොතරම් යුක්තිසහගතද කියලා යලිත් සිතා බලන්න කියලා උන්වහන්සේ සඳහන් කරලා තිනවා. මේ ආකාරයෙන් දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් කරලා උන්වහන්සේ මේ පණිවිඩය නිකුත් කරලා තිනවා සංජය මාධ්‍යයට විශේෂ නිවේදනයක් විදිහට.
ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පසුගියදා තමන්ගේ තනතුරු වලින් ඉවත් වෙලා ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන්නට ගියා. විශේෂයෙන්ම මේ පිරිස ඒකාබද්ධ විපක්ෂය සමග ඉදිරියට කටයුතු කරනවාද නැද්ද යන කියන කාරණය පිළිබඳව පසුගියදා විවිධ මත පළ වෙන ආකාරය අපි දැක්කා. මනෝජ් දැනගන්නට කැමති මේ 16 දෙනාගේ ස්ථාවරය සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
මේ සතියේදී ඒකාබද්ධ විපක්ෂ රැස්වීමේදී විශේෂයෙන්ම 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකට සහභාගි වෙනවා, ඒකේ අසුන් ගන්නවා කියන කාරණේ තමයි දැනට වාර්තා කරලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා ඕන ඒකාබද්ධ විපක්ෂයට බාර ගන්නවාද කියන දේ සම්බන්ධයෙන් විවිධ මත පළ වෙනවා. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා දැඩිව ප්‍රකාශ කරලා තිබුණා ඔවුන් බාර ගැනීම සුදුසු නෑ කියලා මේ පොදු ජන පෙරමුණේ සමාජිකත්වයේ ලබා නොගත්තොත්. තවත් මන්ත්‍රීවරුන් සඳහන් කරලා තිබුණ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරා සිටිද්දි ඒ තනතුරු අත්හරින් නැති මොහොතකදී ඒකාබද්ධ විපක්ෂයම නැත්නම් පොදු ජන පෙරමුණේ නිල සමාජිකයන් විදිහට බහර ගැනීමේ යම් ගැටලුවක් තියෙනවා කියලා සඳහන් කරා. කොමුණත් මහින්ද රාජපක්ෂයට ජනාධිපතිතුමා ඍජුව ප්‍රකාශ කරලා තිබුණා එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න පැමිණෙන ඕනම කෙනෙක් එක්ක අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා, අපිට විවේචන තිබුණත් ප්‍රශ්න තිබුණත් කියලා. ඒ අතරේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂ පාර්ශ්වය නියෝජනය කරන බොහෝ දෙනෙක් ඊයේ වන විටත් සඳහන් කරමින් සිටියේ එයා එන එකේ ප්‍රශ්නයක් නැහැ, ඒගොල්ලෝ එහේ අසුන් ගන්න එකේ ප්‍රශ්නයක් නැහැ, තවදුරටත් මොකටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු තියාගෙන ඉන්නේ, ඒව අතහැරලා ඇවිල්ලා තමන්ගේ කණ්ඩායමේ සමාජිකත්වයේ ලබා ගත්තොත් ගැටලුවක් නැහැ කියන අදහස් තමයි ඔවුන් ඉදිරිපත් කරේ. කොහොමුණත් මේ 16 දෙනාගේ කණ්ඩායමෙන් බහුතරයක් ඒකාබද්ධ විපක්ෂයේ සමග එළඹෙන රැස්වීමේදී ඔවුන්ගේ කණ්ඩායමත් එක්ක මේ සතිය ඉඳ ගන්නවා කියන කාරණේ තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ.
මනෝජ් වගේම මේ බැදුම් කර සිද්ධිය සම්බන්ධයෙන් වූ තොරතුරු තවමත් කතාබහට ලක්වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක අලුත් තොරතුරක් පසුගියදා එලිබුණා කිව්වොත් මා නිවැරදි. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරා මේ බැඳුම් කර වංචාව හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් යම්කිසි ආකාරයකින් මුදලක් අහිමි වී ඇති බව. මේ කාරණය සම්බන්ධයෙන් පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පළ කළ අදහස් වෙත අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නට සූදානම්.
අදාළ කාල සීමාවේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රුපියල් මිලියන 880ක් භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කිරීම සඳහා රාජ්‍ය බැංකු තුනකින් මිල ගණන් කැඳවලා තිබෙනවා. ලංක බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ඒ අතරින් වැඩිම පොලි අනුපාතයක් ගෙවීමට එකඟ වුණු ජාතික ඉතිරි කිරීමේ බැංකුවට තමයි ඒ මුදල් ආයෝජනය කරලා තියෙන්නේ ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්. එම ආයෝජන මුදල භාවිතා කරමින් පර්පෙචුවල් ට්‍රස් සමාගම රුපියල් මිලියන 141ක අයුතු ධනවත්වීමක් සිදු වුණු බවට තොරතුරු හෙළිදරව් වෙලා තිබෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවකින් ඔබට කරපු ගනුදෙනු නිසාවෙන් රජයට මෙවැනි අලාභයක් සිදු වුණු බවට තමයි කරුණු හෙළිදරව් වෙලා තියෙන්නේ. ඒ අනුව එම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම අයුතු ලෙස උපයාගෙන ඇති මුදල රුපියල් මිලියන 141 අයකර ගැනීම සඳහා මේ වන විට නීතිපතිතුමා මාර්ගයෙන් අධිකරණේ නඩු ගොනු කරලා තියෙනවා.
ඔව්, විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඒ ආකාරයෙන් තමයි මේ පිළිබඳව තොරතුරු හෙළි කළේ. මනෝජ් දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු.
ඔව්, මේක අලුත් අනාවරණයක්. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් තමයි මේ අදහස මාධ්‍ය ඉදිරිපත් කළේ. ඔහු කියන විදිහට ඔහු තහවුරු කරගත්තු කරුණු තමයි මේ ඉදිරිපත් කරන්න කියලා ඔහු සඳහන් කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් වලින් රුපියල් මිලියන 1000ක්, එහෙම නැත්නම් රුපියල් බිලියනයක් බැඳුම් කර ගනුදෙනුවට යොදාගෙන තියෙනවා කියලා තමයි ඔහු අනාවරණය කළේ. ඒ කාලේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට හිටියේ කබීර් හෂීම් ඇමතිවරයා. ඔහුගේ නම බැඳුම් කර වාර්තාවෙත් තියෙනවා. ඔහු මේ වාර්තාව සිදු කරන්න කලින් විශේෂයෙන්ම අර්ජුන් මහේන්ද්‍රන්, රවී කරුණානායක, මලික් සමරවික්‍රම කියන අයත් එක්ක බ්‍රෙක්ෆස්ට් මීටින් එකක් අරගෙන තියෙනවා. එතකොට මෙහිදී සාකච්ඡා කරලා තියෙන්නේ, මේ රැස් වෙලා කතා කරලා තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සල්ලි බැඳුම් කරයට දෙන්න කියන කාරණේ තමයි කියලා කීර්ති තෙන්නකෝන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා. ඒත් එක්කම නිතර කතා කරන සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් විශේෂයෙන් ඔහු නම් වශයෙන්ම සඳහන් කරනවා නිර්මාල් රංජිත්, මහීම් මෙන්ඩිස්, දඹර අමිල හාමුදුරුවෝ, ඒත් එක්කම සරත් විජේසූරිය, මෙවැනි අය හැමදේටම කතා කරනවා. ඇයි මේ අය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සල්ලි වලට උන දේ ගැන කතා කරන්නේ නැත්තේ කියලා යම් මතු කිරීමකුත් එක්ක තමයි මේ යම් විවාදාත්මක කාරණය මතු කරන්නේ යන උන් කියන්නේ. මේ බැඳුම් කර සිද්ධියේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු මුදලුත් රුපියල් බිලියනයක්, රුපියල් මිලියන 1000ක් යොදාගෙන තියෙනවා කියන අනාවරණය සිද්ධ කරන්නේ සංජය.
මනෝජේ වගේම පසුගියද ඥානසාර හිමියන් සිරගත වීමෙන් අනතුරුව, එහෙමත් නැත්නම් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව අපමත නිදහස් වීම සිදු වුණා. අපි පළමුවෙන්ම අවධානය යොමු කරමු ඥානසාර හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහස් වෙත.
මේ වෙලාවේදී මට කෙටියෙන් කියන්න තියෙන්නේ, මුළු රට පුරාම කතාබහක් ඇති වුණා ඥානසාර හාමුදුරුවන්ට ජම්පර ඇඳුවද, එහෙම නැත්නම් සිරකරුවෙක් හැටියට මොන වගේ ඇඳුමක් පාවිච්චි කළාද යනාදී වශයෙන් බොහෝ සාකච්ඡාවන් ගණනාවක් රටපුරා මතු වුණා. පමණක් නොවේ, මේ රටේ බෞද්ධ ජනතාව අතිශය සංවේගයට පත් වුණා ඒ සිද්ධිය හරහා. මුළු මහත් රටවැසි, ලෝවැසි, ආදරණීය බෞද්ධයන්ට, ශ්‍රද්ධාවන්ත මිනිස්සුන්ට බොහෝම වගකීමෙන් මට කියන්න තියෙන්නේ, ඒ හිරගෙදරදි මම රාජනීතිය ඉක්මුවෙත් නෑ, ධර්මනීතිය ඉක්මුවෙත් නෑ, භික්ෂුත්වය කෙලසගත්තෙත් නෑ, භික්ෂු විනයත් රැකගෙන, චීවරයත් රැකගෙන රාජනීතියටත් අභියෝග නොකොට උපාය දන්නෝ අපායේ නොවැටෙති යන ඒ වියත් වැකියට අනුව යමින් රැවුලයි කැඳයි මේ ඔක්කොම බේරගෙන, ආත්ම ගෞරවයත් බේරගෙන මේ විදියට අපිට කටයුතු කරන්න ලැබුණා. බන්ධනාගාර ගත වෙච්ච වෙලේ පටන් ඒ බන්ධනාගාර නිලධාරීන්, ඒ වගේම සිරකරුවන්, ඒ සියලුම දෙනා මට තනියක් දැනෙන්න නොදී, සිරකරුවෙක් කියන හැඟීම දැනෙන්න නොදී ඉතාම ආදරණීය විදියට ඒ මිනිස්සු මාව බලාගත්තා. ඉතින් ඒ නිසා මේ මොහොත කරගන්නවා ඒ හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරන්න.
මනෝජ්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්වන කාරණයක් බවට පත්වනා ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීම දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් දේශපාලනය තුළ, ඒ වගේම ජනතාව දැක්වූ අදහස් මොන වගේද කියන කාරණය මේ සිද්ධිය සම්බන්ධයෙන්?
විවිධ අදහස් දැක්වීම් සිද්ධ කර අපි දැක්කේ අතර මහා සංඝරත්නය විශේෂයෙන් ස්වාමින් වහන්සේලා ඇතැම් අය මේ සිද්ධිය සම්පූර්ණයෙන් වැරදි කියන අදහස ලබා දුන්නා. උපසම්පදා කරපු භික්ෂුන් වහන්සේලා හැර චීවරය ඉවත් කරන්න උන්වහන්සේට එවැනි ක්‍රියාමාර්ගයක යෙදුනේ කවුද කියන දේ ප්‍රශ්න කළා. උන්වහන්සේගේ භික්ෂුත්වය ඉදිරියට රැකීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. ඇතැම් මධ්‍යස්ථ මතධාරී භික්ෂුන් වහන්සේලා පවා යම් වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් ඊට නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ ගැටලුවක් නෑ. නමුත් මේ සිද්ධ කරපු කාරණය චීවරය උන්වහන්සේගෙන් ඉවත් කිරීම කියන කාරණය ආරම්භය භික්ෂුන් වහන්සේලා එක්ව අදහස් ප්‍රකාශ කරනවා අපි දැක්කා. ඒ අතරේ ඇතැම් තැන්වල ඇතැම් ප්‍රදේශවල කළු කොඩිය සෙව්වා, උද්ඝෝෂණ පැවැත්වුවා. විශේෂයෙන් බුදු බලසේනා සංවිධානය ඇතුළු සංවිධාන කීපයක ස්වාමින් වහන්සේලා නගර මැදේ පිරිත් සජ්ජායනා කරා. එතකොට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් දැක්වුවා. ඇතැම් අය උන්වහන්සේ බලන්න ගියා. ඔවුන් හමුවීම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා. ඒ අතරේ ඇතැම් දේශපාලනඥයින් මතපද කරා මේ තත්වය සම්බන්ධයෙන් ඇප ලබා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි උන්වහන්සේට පසුගිය 22 වෙනිදා ඇප ලැබුණේ. රුපියල් 105,000 බැගින් වූ ශරීරයක් 2ක් උන්වහන්සේට නියම වුණා. ඒත් එක්කම හෝමාගම මහේස්ත්‍රාත්වරයා උන්වහන්සේට විදේශ ගමන් තහනමක් පැනෙව්වා. ඇප බැඳුම් කරයන්ට අත්සන් තබන්න ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා හෝමාගම මහේස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ෆැක්ස් මගින් එදා හවස දැනුම් දුන්නා. ඒ අනුව ඇප කොන්දේසි සපරාලීම සඳහා ගලගොඩත් ඥානසාර හිමියන් හෝමාගම අධිකරණ පරිසරයට හවස 4ට විතර ආවා. ඊට පස්සේ උන්වහන්සේ ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටත් වෙලා ගියා. ඒ ගිහිල්ලා අපි කලින් ඇහුවේ මාධ්‍යයට දක්වපු අදහස් කිහිපයක්. ඉතින් ඉන්න අනතුරුව විශේෂයෙන් සංඝාධිකරණයක් පිහිටුවේ මේ අවශ්‍යතාවය පිළිබඳව දැන් කතා බහක් මතුවෙලා තියෙනවා. සාමාන්‍ය අධිකරණ පද්ධතියක් තුළ ස්වාමින් වහන්සේලාටත් මේ ආකාරයෙන් දඬුවම් නියම කිරීම කියන කාරණේ ආරම්භය සංඝාධිකරණයක් පිහිටුවේ මේ අවශ්‍යතාවය නැවතත් සමාජය තුළ මතු කරලා තියෙනවා. ඇතැම් වෙලාවට උන්වහන්සේට ඇප ලබා නොදුන්න නම් විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා මාරාන්තික උපවාසයකට සූදානම් වන්න නියමිතව තිබෙන බව ඇප ලබා දුන්නු 22 වෙනිදාම මාධ්‍යයට තොරතුරු වාර්තා වුණා. සංජය.
මනෝජ, අපි දන්නවා පසුගිය සතිය තුළ ශ්‍රී ලංකාව තුළ කොතරම් දරුණු ගැටලු තිබුණත් මේ කිලිනොච්චියේ ගමකට පැමිණි දිවියෙකු ඒ ගම්වාසීන් විසින් පහරදී මරා දැමීම කියන කාරණය සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වන ආකාරය මා දුටුවා. විශේෂයෙන්ම අපි ඔස්ට්‍රේලියාවේ සිටියත් මේ කාරණය යම්කිසි ආකාරයක සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රමුඛත්වයක් ගන්න ආකාරය අපි දුටුවා. දැනගන්නට කැමති මේ කාරණය පිටුපස ඇති කතාවත් මං හිතන්නේ මේ වන විට මේ දේශපාලනය තුළත් යම්කිසි ආකාරයක දැඩි කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව තිබෙනවා.
ඔව්, මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කිලිනොච්චිය අම්බාල්කුලම් කියන ප්‍රදේශයේදී. විටින් විට ජනතාවගේ ඇඟට පැනලා ජනතාවට හිරිහැර කරමින් සිටි දිවියෙකු නතු කරගන්න වනජීවීන් නිලධාරීන් උත්සාහ කිරීමෙන් අනතුරුව යම් මොහොතකට ඒ උත්සාහය අතෑරුණයින් පස්සේ ජනතාව මැදිහත් වෙලා ඇතැම් වෙලාවට සඳහන් වෙනවා වනජීවීන් නිලධාරීන්ට මේ ජනතාව දිවි අල්ලගන්න දෙන්නේ නැතුව බාධා කරා. ඒ බාධා කිරීම හමුවේ වනජීවීන් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් වෙලා ගියා කියලා. කොහොම වුණත් ඊට ජනතාව මැදිහත් වෙලා දිවියට අමානුෂික ලෙස පහර දීලා ඌට වද දීලා ඔහු ඝාතනය කරනවා විතරක් නෙමෙයි ඔහුගේ ඒ මියගිය සිරුර නගරයට අරගෙන ඇවිල්ලා සෙල්ෆි ඡායාරූප අරගන්නවා. ඒක සමරණ ආකාරයක් අපි දැක්කා. එය ඇත්තටම මානව චර්යා ධර්ම වලට කොච්චර එකඟද කියන කාරණේ තමයි බොහෝ දෙනෙක් මතු කරන්නේ. මියගිය දිවිය කරමත තියාගෙන ඇවිල්ලා ඔහු ඝාතනයට ලක් කිරීම සමරන්න තරම් අපි මිනිසුන් විදියට කොතනද ඉන්නේ කියන කාරණේ තමයි යම් ආකාරයකින් සාකච්ඡාවට බඳුන්ුනේ. අනෙක් එක පරිසර සංවිධාන සඳහන් කරන කාරණයක් තමයි දිවිය කියලා කියන්නේ තමන්ගේ බර වගේ 6 ගුණයක් බරක් දරාගෙන ගහක් උඩට යන්න පුළුවන් තරම් ශක්තියක් තියෙන සතෙක්. නමුත් එදා කොහොමද මේ වගේ ලේසියෙන් පහර දීලා මර්ධනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. යම් ආකාරයෙන් එක්කෝ මේ දිවිය යම් තුවාල සහගත තත්වයකින් හිටියා, නැත්නම් නිර්වින්දනය වෙමින් තිබුණා. එවැනි තත්වයක් තියෙන්නේ නැති මේ සම්බන්ධයෙන් සොයා බලන්න කියලා පරිසර සංවිධානත් සඳහන් කරනවා. කොමුණත් අවසානයේ දිවිය ඝාතනය කළා. ඊට පස්සේ ඇතිවන තත්ව පිළිබඳව පරිසර සංවිධානත් සෙසු සංවිධානත් අවධානය යොමු කරනවා. කොමුණත් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරේ මේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ තිබෙන වීඩියෝ දර්ශන හරි පරීක්ෂා කරලා මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඊයේ දවස වෙන විට පුද්ගලයන් 2 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. විශේෂයෙන්ම පෙරේද රාත්‍රියේ 42 වෙනිදි නඩරාජා මෝහන් රාසා කියලා කෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. ඒත් එක්කම ඊයේ සවස් වරුවේ අවුරුදු 39ක් වන උදේනගර වල පදිංචි පුද්ගලයෙක් ඇවිල්ලා පොලිසියට බහර වෙලා තියෙනවා. ඉතින් ඒ ඇලුරම අනෙක් පුද්ගලයනොත් වීඩියෝ දර්ශන මගින් හඳුනාගෙන ඒ අවට පොලිසිය, ඒ කියන්නේ අවට ගම්මාන කිහිපයක පුද්ගලයන් තමයි මෙතනට එකතු වෙලා තින්නේ. ඒ හින්දා ඒ කලාපයේ බහර සෙසු පොලිස් ස්ථානත් සමග සාකච්ඡා කරලා වුන් එකතු වෙලා මේ වීඩියෝ දර්ශන නරඹලා මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා කියලා සඳහන් කළා. සංජය, මම මතක් කරන්න කැමතියි අර සිංහරාජ අලි දෙන්න සම්බන්ධයෙන් කාරණයක් බොහෝ වෙලාවට කතා වෙනවා. වනජීවී ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා මැදිහත් වෙලා මේ අලි දෙන්න ඒ ප්‍රදේශයෙන් ඉවත් කරන්න උත්සාහ කළා. විශේෂයෙන් අලින් නිසා ජනතාවට සිදුවන තර්ජන සහ ජනතාවගෙන් අලි දෙන්නට සිදුවන කරදර පිළිබඳ සිතා බලලා තමයි මේ කටයුත්ත සිද්ධ කරන්න කියලා. නමුත් ඊටත් පරිසර සංවිධාන සහ බොහෝ පිරිස් විරෝධය පළ කළා. ඇත්තටම මේ අලි මිනිස්සුන්ට ගහනවා කියලා කියන්නේ අලි ගමට ඇවිල්ලාද නැත්නම් ගම කැලේට අරන් ගිහිල්ලාද, එහෙම නැත්නම් අලි ජීවත් වෙන වාසභූමිවල මිනිස්සු ජීවත් වෙලා ඊට පස්සේ අලි ගම් වැදිලා කියන එක සාධාරණ දාදී විවිධ පැති ඔස්සේ මේ මාතෘකාව සාකච්ඡා කරා. වනජීවී අමාත්‍යවරයා යම් ආකාරයකින් උත්සාහ කරා නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම මේ අලින් දෙදෙනව රැගෙන යන්න. නමුත් ජනාධිපතිතුමත් මැදිහත් වෙලා මේ මෙහෙයුම දැනට තාවකාලිකව නවත්වලා තියෙනවා. මේ ප්‍රදේශයේම අලි දෙන්නට ජීවත් වෙන්න භූමියක් සකස් කරලා දෙනවා කියලා තව මාස 3ක විතර පමණ කාලයකට මේ කටයුතු සඳහා ඉඩ දීලා දැන් නිහඬව ඉන්නවා. මම මේ දිව්‍ය සම්බන්ධයෙන් කාරණයක් එක්ක සම්බන්ධ කරලා මේ අලි දෙන්න සම්බන්ධ කාරණේත් පෞද්ගල දවස්වල කතා කරපු නිසා අදහස් දැක්වීමක් සිද්ධ කරේ. ඉතින් අලි මිනිස් ගැටුම ලංකාවේ බොහොම සුලභ දෙයක්. අලි පහර දීලා මිනිස්සු මැරෙනවා. නමුත් බොහෝ දෙනෙක් සඳහන් කරන විදිහට සිංහරාජේ ඉන්න මේ අලි දෙන්න නිසා බොහෝ ජාවාරම් පවා නැවතිලා තියෙනවා, අඩුවෙලා තියෙනවා. මේ අලි දෙන්න ඉවත් කිරීමේ කටයුත්ත ජාවාරම් කරුවන් ගෝමනාවක් මත සිද්ධ වෙනවද කියලත් ඇතැම් අය සකපල කරනවා.
මනෝජ, ඔබ මෙහිදී මතු කළ නිසා මා දැනගන්නට කැමතියි මේ අලි දෙන්නගේ සිද්ධියත් එක්කම මා දැක්කා අමාත්‍ය සරත් ෆොන්සේකා, ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරලා තියෙනවා මේ තීරණය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම තමන්ගේ තීරණයට ජනාධිපතිවරයා මැදිහත් වීම සම්බන්ධයෙන් තමන් එතරම් සතුටෙන් නෙවෙයි ඉන්නේ කියන කාරණය දැනගන්නට කැමතියි මේ පිළිබඳව තොරතුරු.
ඔව්, සරත් ෆොන්සේකා ඇමතිවරයා සඳහන් කළා මේ සම්බන්ධයෙන් තමන්ට තීරණයක් අරගෙන ක්‍රියා කරන්න බැරි නම් තමන් තනතුරින් ඉවත් වෙලා යනවා වගේ අදහසක් සඳහන් කළා. නියෝජ්‍ය අමාත්‍යවරයාත් ඒ හා සමාන අදහසක් සඳහන් කළා. කොමුණත් ජනාධිපතිතුමා කල්ලිල්ලලා තිබුණා මේ සම්බන්ධයෙන් මීට උත්තරයක් ලබා දෙන්න. ඒ හින්දා එකලෙස විරෝධය පළ කරලා මේ වැඩේ අහවර කරලා නෙමෙයි, මේකට පිළිතුරක් ලබා දෙන අපේක්ෂාවෙන් තමයි මේ මැදිහත් වීම දෙකම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැනට ඉල්ලාස් වීමක් පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ නැහැ. ඔබ කිව්වා වගේ සරත් ෆොන්සේකා ඇමතිවරයා නොමනාපයෙන් හිටියේ ඔහු ගත්ත මේ තීරණයට මැදිහත් වීම නිසා. එක්තරා අවස්ථාවක ජනාධිපතිතුමා මේ මෙහෙම නවත්වන්න කියලා සඳහන් කළත් ඊට එරෙහිව ඔහු ජනාධිපතිතුමාගෙනුත් අවසරයකුත් අරගෙන ආයමත් මේ මෙහෙම දියත් කරනවා කියලා සඳහන් කරගෙන ඉස්සරහට ගියා. නමුත් ඒ අතරතුර තමයි ආයමත් ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙනුත් මේ මෙහෙම නැවතුනේ.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි. අපි එළබෙන සතියේදීත් හමු වෙමු ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලනික තොරතුරු සමගින්. බොහොම ස්තුතියි.
ස්තුතියි සංජය.
Enjoy more stories in your language by visiting sps.com.au.